SBS Radio. ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපිට දැන් සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. ශ්‍රී ලංකාවේ සිට මෙල්බන් වලට මේ වෙනකොට පැමිණලා සිටින තවත් විශේෂිත පුද්ගලයෙකු සමග කෙටි කතාබහක නියැලෙනට. මේ පුද්ගලයා විශේෂිත වන්නේ ශ්‍රී ලාංකීය අපේ ජන සමාජයට විවිධාකාරයේ කලාකෘති කලා නිර්මාණ දායක කරපු පුද්ගලයෙක් විදිහට. ඇත්තටම ඔහු කරපු නිර්මාණ පිළිබඳව කතාබහ කරද්දී අපිටත් අපේ කුඩා කාලයේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි රසවිඳි ටෙලි නාට්‍ය, ඊට පස්සේ ළමා චිත්‍රපට, ඉන් ඔබට ගිහිල්ලා ඔහු වාර්තා වැඩසටහන් රාශියක් නිෂ්පාදනය කළා. අදටත් ඔහු මේ සිනමා, ටෙලි නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂණය නියලමින්, තිරපිටපත් රචනා කරමින්, ඒ වගේම ඊට පසුකාලීනව ඔහු තවත් කලා නිර්මාණවලට යොමු වුණා, කාව්‍ය ග්‍රන්ථ රචනය වගේ දේවල් වලට, මේසා ආදී වශයෙන් විවිධ කලාකෘතිවලට නිර්මාණ දායකත්වයේ සපයමින් සිටින මේ කලාකරුවා සුදත් දේවප්‍රිය මහතා දැන් මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ. විශේෂිත කාර්යකුත් මූලික කරගෙන තමයි ඔහු ඇවිල්ලා ඉන්නේ. මෙල්බන් වාසි තවත් අපේ නිර්මාණකාරණියක් වෙන විනීතා විජේරත්න මහත්මියගේ පළවෙනි තිරපිටපත ඇතුළත් වෙන සිනමාපටය නිර්මාණය වුණේ සුදත් දේවප්‍රිය මහතා අතින්. ඉතින් අපි ඒ කතාවත් අද දවසේදී කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම සුදත් දේවප්‍රිය මහතා, ඔබ බොහොම සාදරයෙන් අපේ SBS වැඩසටහනට පිළිගන්නවා, ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දිල්රුක්ෂි.
හොඳයි, අපි දැන් ටිකක් අතීතයට යමු. දැන් අපි දන්නවා ඔබ අතින් නිර්මාණය වුණු ළමා ටෙලි නාට්‍ය බොහොම ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන්ම මඩොල් දුව වගේ ටෙලි නාට්‍ය, අඹයහළුවෝ ඉතාමත්ම ජනප්‍රිය, බොහෝ දෙනෙක් වශීකෘත වුණ ළමා නාට්‍යයක් ඒ කාලේදී. මේ වගේ අතීතයට මේවා නිර්මාණය වුණු 80 දශකයේ, 90 දශකයේ මුලභාගයේ වගේ කාලෙට අපි ගියොතින් ඔබේ නිර්මාණ කටයුතු පිළිබඳව ඔබට කොයි වගේ තෘප්තියක් සහ මිහිරි මතකයක්ද තියෙන්නේ මේ වෙනකොට?
ඔය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මගේ මුල් පොත ගත්තොත් එහෙම මම රංග ශිල්පියෙක් හැටියට හිටියේ. සෝමලතා සුභසිංහ මහත්මියගේ ළමා හා යෝන් රංගපීඨේ පාඨමාලා හැදෑරුවා. ඊට පස්සේ තමයි 1983 ජාතික රූපවාහිනියට එකතු වෙන්නේ. ඉතින් ඒ කාලේ ළමා අංශයට බැඳුණා. ළමා අංශයේ පුහුණුව ලබන අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරා ශ්‍රීමතී ලියනගේ මහත්මියත් එක්ක, ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ. මොකක්ද වාසනාවකට මගේ ඔළුවේ තිබුණා මේ අඹයලෝ ටෙලි නාට්‍ය කවදරි දවසක මේ මාලා නාට්‍යයක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මුලින්ම අඹයලෝ නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ කාලේ වැඩ කරපු අපි ඔක්කොම බැලුවොත් එහෙම ට්‍රේනීස්ලා තමයි. දිල්රුක්ෂි, මම අඹයලෝ හදනකොට මගේ වයස අවුරුදු 23 ඉවරුණා විතරයි. ඉතින් අපි එකතු වෙලා හරි රසවත් මතකයන් තිබුණා. ඒ අනුව තමයි අපි අඹයලෝ නිර්මාණය කරේ.
ඔව්, ඇත්තටම මේ ටීබී ලංගරත්න මහතාගේ ඒ ළමා කෘතිය ටෙලි නාට්‍යයකට අරගෙන ීමේදී බොහෝ දෙනෙක් කතාබහ කරපු දෙයක් තමයි පොතකින් රූපවාහිනී තිරයට, පුංචි තිරයට හෝ සිනමාපටයට එනකොට යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් අර සුන්දරත්වයම, පොතෙන් දැනුණු සුන්දරත්වයම අපිට දැනුණා කියලා ඒ ටෙලි නිර්මාණයනුත්. ඔබ මේ දැන් ඔය ආරම්භක යුගයේ ඔබ සඳහන් කරපු ආකාරයට ඔබේ නිර්මාණ දිවියෙත් ඒ කාලේ මේ ඔබට තිබුණු අභියෝග මොනවද මේ වගේ නිර්මාණ කටයුතු කරද්දී?
පළවෙනි දේ තමයි දිල්රුක්ෂි බැලුවොත් එහෙම මේ මාධ්‍ය දෙකක්නේ. නවකතාව ගත්තාම මේක වෙනම මාධ්‍යයක්, සාහිත්‍යයට බර මාධ්‍යයක් වෙනවා. එතකොට රූපවාහිනී මාධ්‍ය තව දෙයක්. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම සාමාන්‍ය ජනප්‍රිය ළමා නවකතාවක් හෝ ඕනෙම නවකතාවක් පාඨකයා කිව්වම තමන්ගේ හිතේ යම් යම් චරිත මවා ගන්නවා. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අඹයලුවේකේ සුනිල් මේ වගේ, නිමල් මේ වගේ, මේක පරම්පරා 3-4ක් මේ බලපු නවකතාවක්. ඒක තමයි තියෙන ප්‍රධානම ගැටලුව. ඒ නිසා සාහිත්‍ය කෘතියක චරිතත් එක්ක බැඳිච්ච මිනිස්සයා රූපමාධ්‍යයට එනකොට වෙනම රූපයක් දැක්කුත් එහෙම අර දෙක අතර යම් කිසි ආකාරයක විසංවාදයක් ඇති වෙනවා. මාධ්‍ය දෙක අතර තියෙන ගැටලුව මටත් තිබුණා. ඉතින් ඒක යම් විදියකට හසුර ගන්න පුළුවන් වුණා. ඒකට ක්‍රමවේදයක් නැහැ, ඒකට ටෙක්නික් එකක් නැහැ. මං හිතන්නේ ඒක උඩින්ම එන එකක් කියලා තමයි විශ්වාස කරන්නේ.
ඔබ රූපවාහිනියට සම්බන්ධ වෙලා සිටිය කාලය පිළිබඳවත් කතාබහ කිරීම වටිනවා. මොකද 80 දශකයේ රූපවාහිනිය කියලා කියන්නේ ඇත්තටම අපේ ශ්‍රී ලාංකීය ජනතාව රූපවාහිනිය වැළඳගත් දශකය. 80ේ මුල තමයි රූපවාහිනිය කියන මාධ්‍ය ලාංකික ජනතාවට සමීප වෙන්නේ. ගොඩක් අය රූපවාහිනිය අන්ත තිබුණෙත් නැහැ 80 දශකයේ මැද භාගයක් හෝ අග භාගයක් වෙනකන් අපේ ඈත ගම්පලත්වලට ගියාම. දැන් ඒ කාලේ ප්‍රේක්ෂකයා කියන මේ රසිකයා වෙනත් අමුතුම රසිකයෙක් අපේ ජන සමාජයේ. ඒගොල්ලන් හඳුනා ගැනීම කොහොමද සිදු වුණේ විවිධ නිර්මාණ හරහා ඔබේ ජීවිතේ?
මම හිතන්නේ ඒකට නිර්මාණකරුවන්ට ලොකු කර්තව්‍යයක් කරන්න තිබුණා. ඒ කාලේ තිබිච්ච සමාජ ආර්ථික සංස්කෘතික පසුබිමත් එක්ක දිල් රුක්ෂේ නිසා ප්‍රේක්ෂකයාට හරවත් කියන බුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නිර්මාණ තමයි වටපිටාවේ හැදුනේ. දැන් අපේ ගුරුවරු ගත්තොත් එහෙම ධම්මජාගඩ මහත්මයා නාට්‍යංශේ, ඒ වගේම පරාක්‍රම නිරයල්ල මහත්මයා බඳුළු විතානගේ ගත්තම ඒගොල්ලෝ හදපු නිර්මාණ මේ රටේ ප්‍රේක්ෂකයාගේ බුද්ධිමය නිම්මල්ලු පුළුළු කරන්න හේතු වුණා. පරාක්‍රම නිරයල්ලගේ යශෝරාවේ ගත්තොත්, ධම්මජාගොඩයන්ගේ පලිඟු මැණිකේ මිහි කත දරුව ගත්තොත්, බඳුළු විතානගේගේ බුමුතුරුණ වගේ නාට්‍යයක් ගත්තොත්, ඒ නිසා ඔවුන්ගේ නිර්මාණවලට අවශ්‍ය කරන නිර්මාණශීලී නිදහස ඒ කාලේ සමාජය තුළ තිබුණා. මම හිතන්නේ ඒකට මූලිකම හේතුව වුණේ ඒ කාලේදී ලංකාවේ මාලා නාටක ගත්තොත්, ටෙලිනාට්‍ය ගත්තොත් එහෙම ඒවා සම්පූර්ණයෙන්ම රූපවාහිනියට කැමති ආකාරයට නිර්මාණය කරන්න නිදහසක් තිබුණා. ඒ නිසා තමයි ඒවා සාර්ථක වුණේ. නමුත් අද වෙනකොට ඒක නැහැ. එතන තමයි මේ විසංවාදය තියෙන්නේ දිල්රුක්ෂි.
අද වෙනකොටත් මෙන් හැමදේම වාණිජකරණයට ලක් වෙලා අපි දකිනවා වාණිජ ලෝකයේත් එක්ක අපිට මේ උඩුගම් බලා යන්න තමාරුයි අද තියෙන සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ කාලේ රූපවාහිනියක් ඉස්සරහ මුළු පවුලක් බලාගෙන හිටියට අද කට්ටිය වෙන වෙනම කාමරවල් වලට ගිහිල්ලා පොඩි ජංගම දුරකථනයකින් ඔක්කොම දේවල් බලනවා. ඉතින් අපි ඒ කාලේදී සතියක් තිස්සේ බලාගෙන ඉන්නවා ටෙලිනාට්‍යයේ ඊළඟ කොටස බලන්න. නමුත් අද එහෙම නෙමෙයි. මේ දිනපතා විකාශනය වෙනවා. ඒවා අපිට ඕන වෙලාවක, කැමති වෙලාවක බලන්නත් පුළුවන්. මේ වගේ දුරක් දක්වා එන කාලයේදී නිර්මාණ හරය පිළිබඳව කතා කරද්දී ඔබට මොකද්ද දැනෙන වෙනස්කම් සහ ඔබේ ආකල්ප?
බිඳවැටීමක් තියෙනවද? රුක්ෂික හරි පැහැදිලි. මොකද හේතුව නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ නිදහස යම්කිසි ආකාරයකට විනාශ වෙලා යනකොට ඒ විනාශ වීමට හේතු වෙන යම්කිසි කුලයක් බිහි වෙනවා. ඒක තමයි මේ වෙළඳ කුලය කියන්නේ. ගුණදාස අමරසේකර මහත්මයා මේක හඳුන්වනවා වසල වෙළඳ කුලය කියලා. ඒ කියන්නේ එච්චරට හොඳ නැහැ කියන එක තමයි එතුමා කියන්නේ. ඉතින් වාණිජකරණයට ලක් වුණාම නිර්මාණ සියල්ලම අත්පත් කරගන්නේ වෙළඳ රටාව, වෙළඳ කුලය. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි නාට්‍ය බිහි වෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ඉදිරියේදී සිනමා කෘතිත් බිහි වෙන්නේ. එතකොට යම්කිසි ආකාරක නිර්මාණ ශෛලීත්වය මොට වෙලා ගිහිල්ලා වෙනත් දෙයක් බිහි වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ තමයි දිල්රුක්ෂ කිව්වා වගේ ඉස්සර තිබුණේ චැනල් 1-2 නම් අද ඒ වෙනකොට චැනල් ඕන තරම් තියෙනවා. ජංගම දුරකථනයේට මුළු විශ්ව ගම්මානෙම ඇඟිලි තුඩට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා යම් කේසේ ආකාරයක බිඳවැටීමක් තිබෙනවා. හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය ගත්තොත් වෙන්නේ ප්‍රේක්ෂකයා චැනල් එක වෙනස් කරනවා, රස බංගත්වයක් ඇති වෙනවා, අන්තිමට ඔලු නැති පොඩි දරුවෝ ටිකක් එළියට එනවා. ඒක තමයි ප්‍රශ්නේ.
ඔව්, අපි ඒ වුණාට දැන් මේ වෙද්දි ලාංකික පරිසරය තුළ දකිනවා ගුණාත්මක අතින් දක්ෂකම් දක්වන පිරිසකුත් ඉන්නවා.
ඔව්.
නමුත් වාණිජකරණයට ලක්වුණු ගුවන් විදුලි, රූපවාහිනී, ඕනෑම මාධ්‍යයක හිම පිරිසකුත් ඉන්නවා. අපි දෙපැත්තක් දකිනවා. අතීතයේදී අපිට සීමා සහිත මාධ්‍ය ප්‍රමාණයක් තිබුණු හින්දා සීමා සහිත පිරිසක් තමයි අපි වටා හිටියේ. අපි ඒගොල්ලන්ව දන්නවා, ඒගොල්ලන්ගේ නම් දන්නවා. නමුත් අද කවුරුත් දන්නෙත් නැහැ. නමුත් නිර්මාණය ගැන අපි දන්නවා. නිර්මාණයේ පසුපස ඉන්නගෙන ඒතරම් දැනුමක් අපේ ප්‍රේක්ෂකයාට අද වෙනකොට නෑ. මං හිතන්නේ මං කියන දේ තේරෙනවා අපේ අයට. දැන් එහෙම බැලුවොත් එහෙම දැන් ඔබගේ ඔය අඹයහලුව, මඩොල් දුව වගේ ළමා නාට්‍ය, ඊට පස්සේ ඔබගේ සංගිලිපාලම, චන්ද්‍රග්‍රහණය, අග්නි කංකාරිය, හඳයා වගේ නිර්මාණ. ඒ කාලේ දැන් ඔබ ඕවා කරද්දී ඔබ කරනවා කියලා දන්නවා මේ. දැන් මේ මේ තියෙන පසුබිම මොකක්ද ලංකාවේ? දැන් නිර්මාණකරුවනුත් ඉන්නවා, එකත් වාණිජකරණයට ලක් වෙච්චා ඉන්න හොඳ අයත් ඉන්නවා. බොහොම තරුණ දක්ෂ නිර්මාණකරුවොත් ඉන්නවා. ඔබ වැනි සෑහෙන කාලයක් තිස්සේ නිර්මාණ කරගෙන ඉන අයත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ නිහඬ වෙලා ඉන්න ආකාරයත් අපි දකිනවා. මේ නිර්මාණ පසුබිම තුල මොකද්ද මේ වෙලා තියෙන ලංකාවේ කලාවට?
මම හිතන්නේ අර මම මුලින් කිව්ව කාරණාම තමයි දිල්රුක්ෂි. يعني සමස්ත මුළු ආර්ථිකයම ගත්තොත් එහෙම විශේෂයෙන්ම එක කලාවටත් බලපානවා. මේ වාණිජ කුලයක් එක්ක මනුෂ්‍යයට ජීවත් වෙන්න සිද්ධ වෙනකොට කලාවටත් ඒක වෙලා තියෙනවා. එතන තමයි ගැටලුව. අද ගත්තොත් එහෙම හොඳ නිර්මාණකරුවන්ට නිර්මාණ කරන්න අවශ්‍ය කරන ආයෝජනයක් නැහැ. ඒක තමයි හේතුව. ඊට පස්සේ ඒ කරන හොඳ නිර්මාණ පෙන්න ගන්න අවශ්‍ය කරන රූපවාහිනී නාලිකාවල නිදහස අඩුයි. කරන ගුවන් කාලේ අඩංගු බෙල්ට් නැහැ. වැඩිපුර බැලුවොත් එහෙම අපිට තියෙන්නේ මෙගා ටෙලි නාට්‍ය. මොකද හේතුව මෙගා ටෙලි නාට්‍ය හරහා මේ රටේ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය මොට කරන්න පුළුවන් කියලා මේ වෙළඳ කුලය දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ හුඟක් වෙලාට බැලුවොත් එහෙම තමන්ගේ තියෙන වෙළඳ භාණ්ඩය නිර්මාණය කරලා හිටන් එළියට දාලා විකුණ ගන්න තමයි සමස්ත කලාවම භාවිතා කරන්නේ. එතන යම්කිසි ආකාරයක ලොකු ගැටලුවක් තියෙනවා දිල්රුක්ෂේ.
හොඳයි, අපි මේ කතා බහ කරමින් ඉන්නේ මේ දවස්වල මෙල්බන් වලට පැමිණලා සිටින අපේ නිර්මාණකරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම පිටපත් රචකයෙක්, සිනමා වේදිකාවක් කියලා මං හඳුන්වනෝතින් නිවැරදි. ඒ වගේම මේ වෙනකොට ග්‍රන්ථ රචකයෙක් බවටත් පත් වෙලා තියෙනවා. සුදත් දේවප්‍රිය මහතා සමගින් මේ කතා බහ කරන්නේ. ඔහු මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ තවත් නිර්මාණයකුත් අරගෙන. මෙල්බන් වල අපිට සුවිශේෂී වුණා. ඒ ගැනත් අපි කතා කරනවා. ඊට කලින් මං තව පුංචි ප්‍රශ්නයක් අහනවා. මට ආරංචි වෙනවා ඔබ මේ කාව්‍ය රචනයටත් යොබනවා කියලා. ඒක විශේෂ පැත්තක්. මොකද
ඒකට හේතුවක් තියෙනවා. අර අපේ නිර්මාණ වල තියෙනා වූ යම් කිසි ආකාරයක මේ වෙළඳ රටාව නිසා මමත් මේ හුලඟට අහුවෙලා වගේ ගහගෙන ගිය ගන්ධබ්බ කාලයක් තිබුණා. ඒ නිසා මම නිහඬ වෙලා හිටියා අවුරුදු 8ක් විතර. මේ අවුරුදු 8 තුලදී මම මගේ ආත්මය සුවපත් කරගත්තේ කවිය හින්දා. ජීවිතයේ ආපු දුක්ඛ දෝමනස්යන්, දුක් කරදර, ගාවිනා ප්‍රශ්න, ගැටලු වලට විසඳුම හැටියට මම කරේ මගේ ආත්මය පුපුරගන්න කවිය භාවිතා කරා. ඉතින් ඉල්මහේ පිහෙක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සුදත් දේවප්‍රියගේ ජීවිතේම තියෙන හැලහැප්පීම් තමයි.
මේ කාව්‍ය ග්‍රන්ථයේ මේ වෙනකොට ජනතා අතර පත් වෙලා තියෙන කාව්‍ය නිර්මාණයද?
ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සාහිත්‍ය මාසෙ වෙනින් තිබිච්ච ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඉල්මහේ පිහෙක් දොරට වැඩියා සන්තව ප්‍රකාශයක් හැටියට දැන් පාඨකයාට කියවන්න අවස්ථාව තියෙනවා.
හොඳයි, මම දැන් ඊළඟට මේ අපේ මෙල්බන් වලට සුවිශේෂී වෙන කාරණාව සහ ඔබේ මෙල්බන් ආගමනයේට මූලික වන සිදුවීමට මුල පුරන්න කැමැති. මං කලිනුත් කිව්වා මෙල්බන් වලට සුදත් දේවප්‍රිය මහතා ඇවිල්ලා තියෙන්නේ ඔහු අධ්‍යක්ෂණය කරපු, ඒ වගේම මෙල්බන් වලට අපිට සුවිශේෂී වෙන අපිත් එක්කම සිටින තවත් කලාකාරිනියක්, ඇය විසින් පළවෙනි වතාවට තිර රචනය කරපු චිත්‍රපටයක් අරගෙන, යහළුවෝ චිත්‍රපටය. ඇය තමයි විනීතා විජේරත්න. විනීතා විජේරත්න පිළිබඳව විවිධ ස්වරූපෙන් අපි මේ SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරලා තියෙනවා. ඇය ග්‍රන්ථ රචකාවියක්. SBS සිංහල වැඩසටහන හැම මාසෙම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එන සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් කතා බහ කරලා තියෙනවා ඇගේ ග්‍රන්ථ පිළිබඳව නොයෙක් විට. ඊට අමතරව ඇය මිහිඳු ළමා පදනම කියන මේ ළමා පදනම මගින් අපේ මෙල්බන් වාසී දූ දරුවන්ට සිංහල භාෂණයේ සහ ලේඛනයේ හැකියාව ලබා දෙමින් සිටින තැනැත්තියක්. එයත් විශිෂ්ට කර්තව්‍යයක්. ඒ වගේම ඇය හැම්ප්ටන් පාර්ක් ඇය මෙල්බර්න්හි හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ තියෙන සිංහල භාෂා පාසලේ පාසල් ගුරුවරයක් විදිහටත් කටයුතු කරනවා. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා විනීතා.
ආයුබෝවන් දිලෘක්ෂි.
හොඳයි, දැන් ඔබගේ මේ පළවෙනි තිර පිටපත් රචනය ඔබ දැන් මේ සිනමාවටත් පිවිසුනා මේ කර්තව්‍ය හරහා. ඒ අත්දැකීම පිළිබඳවත් මම දැනගන්න කැමතියි.
ඇත්තටම මට තේරුණා මම මේ කුඩා දරුවන් එක්ක අවුරුදු ගාණක් මේ රූපවාහිනී වැඩසටහන්, ඒ වගේම ගුවන් විදුලි වැඩසටහන්, වේදිකා නාට්‍ය වගේ කරලා මේ ළමයි අපේ තිරයට ගෙනාවොත් හොඳයි කියලා, සිනමා තිරයට ගෙනාවොත් හොඳයි කියලා. මොකද නොයෙකුත් අන්දමේ දක්ෂතා තියෙන දරුවන් අපි අතර ඉන්නවා. මෙල්බන් පුරවරයෙන් පුංචි නළුවෙක් නිලියක් බිහි කිරීමේ ආශාව මට තිබුණා. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒ සඳහා තිර රචනයක් අවශ්‍ය වුණා. ඉතින් මට අවශ්‍ය වෙලා තිබුණේ ළමයින්ගේ හදවත ස්පර්ශ කරපු විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක් හරි එකමය කරන්න. මගේ වාසනාවකට මේ සුදත් දේවප්‍රිය කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා හමු වුණා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ මම මගේ පළමු තිර රචනය රචනා කළා.
හොඳයි, දැන් ඔබ ළමයිත් එක්ක වැඩ කරන ළමුන් සමග ගැටෙන චරිතයක් දැන් ඔබ මෙහිදී මුඛ්‍ය කරගෙන තියෙන ළමා චරිත. ළමයිත් එක්ක ගැටීමේදී ඔබ සතුව තියෙන සුවිසල් අධ්‍යක්ීම් කන්දරාව කොහොමද මේ තිර පිටපතට ඔබ ගොනු කරේ?
ඇත්තටම ළමයින්ගේ ලෝකේ හරීම සුන්දරයි. නෑ බෑ බොරුව ඒ කිසිවක් නැති සුන්දර ලෝකයක ළමයි එක්ක සැරිසරනකොට ඒ ළමයින්ගේ හදවතේ ඇතිවන අනුකම්පාව, දයාව, ආදරය, ඒ සියල්ලම මම අවබෝධ කරගත්තා. ඒ අනුව තමයි මේ තිර රචනය ඇත්තටම ලියුනේ. මට සමාජයට දෙන්න අවශ්‍ය වුණා ඒ ළමයි තුළ අව්‍යාජව ඒගොල්ලන්ගේ හදවත් තුළ ඇතිවන ආදර කරුණාව, කෙනෙකුගේ දුක දැකීම, ඒ වගේම මේ තරඟකාරී ලෝකයේ එකිනෙකාට එක පරයා නොයා යුතුයි, සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි කියන ආකල්පය දරුවන්ගේ තියෙනවා. ඒ දරුවා ලොකු වෙනකොට තමයි ඒ ආකල්පයේ වැඩිහිටියන් අතින් බිඳෙන්නේ. ඉතින් අන්න ඒ පණිවිඩේ මට ඇත්තටම මේ සමාජයට දෙන්න අවශ්‍ය වුණා. ඒ මත තමයි යහළුවෝ තිර රචනය ලියවුනේ.
දැන් ඇත්තටම අපි දන්නවා මෙල්බර්න් වල සිටින අපේ දෙවන පරපුර මේ සිංහල භාෂාව කතා බහ කිරීමේදී උස් පහත්කම් තියෙනවා එතන යම් යම් අඩුවැඩිකම් තියෙනවා ඉතාමත්ම චතුරව කතා බහ කරන අය ඉන්නවා ඉංග්‍රීසි භාෂාව මෙහි මුල් භාෂාව හින්දා ඒ අනුව දිව සැකසিলা අපේ සිංහල භාෂාව මේ අපේ තියෙන ඇක්සන්ට් එක මේ අපේ තියෙන මේ උච්චාරණය නැති දරුවෝ ඉන්නවා ඉතින් හරිම අභියෝගයක් මේක ඇත්තටම සිංහල භාෂාව චතුරව කතා කරන ළමෙක් හොයා ගැනීම ඉතාමත්ම අභියෝගයක් කොහොමද ඔබ ඒ අභියෝගය ජයගත්තේ
ඒ අභියෝගය ඇත්තටම ජයගත්තේ අපි ලංකාවට ගිහලා දැන් මේ අපේ මේ ප්‍රවීණ අධ්‍යක්ෂතුමත් ඉන්නවා මෙතන ඔහුත් මමත් දන්නවා ඒ අභියෝගයට මූණ දුන්නේ කොහොමද කියලා සති 3ක් විතර පොඩි කාලයක් ඇතුළත මේ ළමයි සම්පූර්ණ ගමක පරිසරයට පුහුණු කරවන්න පුරුදු වුණා. ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් මේ හැදුන වැඩුණු බුමුතුරුණු මත වැඩුණු දරුවන් කකුලේ මිරිවැඩි සංගලක්වත් නැතුව නිදිකුම්බ කටු ගාල් උඩින් දුව දුව අන්තිම වෙනකොට කොට්ටන් තලන්නත් පටන් ගත්තා. හරිම සුන්දරයි නේද සුදත්තේ අත්දැකීම.
සුදත් ඇත්තටම දැන් මේ ඔබ දැන් අඹේ හලුව කළා ඊට පස්සේ මේ මඩොල් දුව කළා දැන් මේ යහළුවෝ චිත්‍රපටයට ඒක කොච්චර අභියෝගයක් වුණාද ඔබට?
ඔව් අර මූලිකම අභියෝගය මෙතුමිය කිව්වා වගේ තිබුණේ මේ උච්චාරණය පිළිබඳ ගැටලුව. මොකෝ ඉංග්‍රීසි ඇක්සන්ට් එකට හුරු වෙච්ච කෙනෙක් කොහොමද සිංහල සකස්කඩේ දැකලවත් දන්නේවත් නැති කෙනෙක් කියන්නේ කොහොමද කියලා. හැබැයි ඒකට යම්කිසි ආකාරයක අඩිතාලමක් මෙහෙන් හැදිලා තිබුණා. මෙතුමියගේ පදනම යටතේ මෙතුමියගේ මඟ පෙන්වීම නිසා දරුවෝ සිංහල කතා කරනවා. ඇක්සන්ට් එක සමහර වෙලාවට අමාරුයි. නමුත් උන් මොනතරම් අපහසු වුණත් තමන්ට වුණා කරන දේවල් ටික කරන්න ලොකු කැපවීමක හිටියා. ඉතින් සමහර ඒවා ඉංග්‍රීසි කෑලි තියෙනවා. ඒ ඉංග්‍රීසි කෑලි සිංහලෙන් හදාගෙන කියපු අවස්ථා තියෙනවා. ඒක හරි රසවත් අත්දැකීමක්. මම හිතන්නේ අර මූලිකම දේ තමයි මේ මෙතුමිය කිව්වාගේ ළමයා හරි අව්‍යාජයි. ළමෙන් සම්බ රඟපානවා කියන එක ගොඩක් අය අමාරුයි කිව්වට අපිට නම් ඒක ටිකක් ලේසියක්. ඉතින් ඒකට හේතුවකුත් තියෙනවා. මොකද ඔළුවේ කිසි දෙයක් තියාගෙන නෙවෙයිනේ දරුවා එන්නේ. පුතේ දැන් මෙතන මේක වෙනවා, මේක පුතා මේ විදියට දුකින් කියන්න කිව්වම ඒ දරුවා ඒක කියනවා. එයා කල්පනා කරන්නේ නැහැ දැන් මම මේ විදියට අඬන්න ඕනේද, මෙහෙම බැලුවොත් හොඳයි, දැන් මම අඩුවෙන් අඬන්න ඕනේද නැහැ, එකපාරට තියෙන දේ දානවා. ඉතින් ඒක හරිම නැවුම් අව්‍යාජයි. ළමයි සුවඳයිනේ දිල් රුක්ෂි.
ළමයි මල් වගේ කියන්නේ නිකන් නෙමෙයිනේ. මල් වගේ සුවඳ හැමන මේ අව්‍යාජ වස්තුන්. විනීතක මේ ඔබ අතින් තිරපිටපත ලියවුණු පළවෙනි චිත්‍රපටය යහළුවෝ චිත්‍රපටය මෙල්බර්න් වල මේ වෙනකොට ප්‍රදර්ශනය වුණා. අපි දැන් මේ සාකච්ඡා කරනකොට මේ චිත්‍රපටය පිළිබඳව. නමුත් ඉදිරියේදී තවත් වාර ගණනක් ප්‍රදර්ශනය වෙන්නට නියමිතයි මෙල්බර්න් වල. දැන් මේ පළවෙනි ප්‍රදර්ශනය පිළිබඳව ටිකක් විස්තර කතා බහ කරමු.
ඇත්තටම හරිම සන්තෝෂයි කියන්නත් අපට ප්‍රවේශපත් ප්‍රමාණය මදි වුණා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. රංගපෑමට සහභාගී වුණු දූල පුතාලා හතර දෙනෙක් හිටියා මෙල්බර්න් වලින්. ඒ දරුවන් හතර දෙනා එදා මේ සිනමා ශාලාවේ හිටියා.
ඒ දරුවෝ හතර දෙනාගේ නමුත් අපි සඳහන් කරමුද?
ඔව්, දියණිය තමයි තෙහස්නා නානායක්කාර, පුතාලා තුන් දෙනෙක් රඟපෑවා, වගේෂ හේවා ආරච්චි, සනුක නානායක්කාර, දෙහන් නානායක්කාර. සනුක, දෙහන්, තෙහස්නා එකම පවුලේ. මට මතකයි ඉතාම කුඩා කාලයේ පටන් මං හිතන්නේ දෙකේ පන්තියේ විතර පටන් තමයි තෙහස්නා මගේ වැඩමුළු වලට පැමිණුනේ. වගේෂත් ඒ වගේ තමයි. ඒ අත්දැකීම ප්‍රේක්ෂකයන්ට බෙදා හදා ගන්න ඕනේ වුණා සිනමාව අවසානයේදී. ඉතින් මං හිතන්නේ අපි පැයකමාරක් විතර සිනමා ශාලාවේ රැඳී හිටියා නේද සුදත්. ඒ දුවයි පුතාලා ඒ නළු නිලියන් සමග මේ වැඩි හිටියන් කතාබහවල යෙදුණා. ඉතින් එයාගේ සන්තෝෂය පුදුම විදිහකට බෙදා හදාගත්තේ. මට හරිම සන්තෝසයි. අන්න ඒ වගේ නොයිවසිලිමත් භාවයක් තමයි අපේ ප්‍රේක්ෂකයන් තුළ ඇති වුණේ.
දැන් කතාව මොකද්ද කියලා මං අහන්නේ මොකද තව දර්ශන වාර ඉදිරියට මෙල්බර්න් වල ප්‍රදර්ශනය වන්ද වීම නිසා කුතුහලය රඳවා තබිය යුතු නිසා. නමුත් මගේ පුංචි කුතුහලයක් තියෙනවා මේ ගත කිරීම කොහෙද සිදු වුණේ සහ ඒ සම්බන්ධව තියෙන අත්දැකීම් පිළිබඳව දැනගන්න සුදත් අය පොඩ්ඩක් කියන්නකෝ ඒ සම්බන්ධ විස්තර.
ඔව්, අපි රූගත කරන්න මේ අපේ ඉසව් තිබුණේ පස්සතල නිර්මාණය ඔක්කොම සිද්ධ වුණේ කළුතරෙන් ටිකක් ඈතට යන්න ඕන ඇතුළට. මේ කොළමෙදල බැලුවොත් එම සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක් 40ක් විතර යන්න ඕනේ. කළුතර ප්‍රදේශ ආශ්‍රිතව තමයි රූපගත කිරීම කරේ. ලේසි වුණ නැහැ වැඩේ කරන්න. මොකද ඒ ලොකේෂන්ස් එම හොයාගෙන යන්න ඕන වුණා. ඒකට යම්කිසි කාලයකුත් තියෙනවා. අපි කතා කරන්නේ මේ කොළඹ ගැන නෙවෙයි. කොළඹට ගොඩාක් අතීන්ද්‍රිය වෙච්ච පිටිසර පළාතක්. ඉතින් ඒ පළාත තෝරගන්න අපි කළුතරෙන් ඇතුළට ගියා මේ ගම් නියංගම් පසු කරගෙන. ඒක හරි රසවත්.
දැන් විනීතක්ක ඉදිරි දර්ශන වාර කොයි කාලෙද තියෙන්නේ මෙල්බර්න් වල?
මම බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් එපින් කියන බටහිර ප්‍රදේශයත් මෙල්බන් වල, ඒ වගේම හැලම්, හැම්ටන් පාක් ඒ වගේ ප්‍රදේශවල දර්ශන වාර පවත්වන්න තාම තීරණය කළේ නැහැ. මොකද පළවෙනි අත්දැකීම ඉතාමත්ම සුන්දරයි, දෙවෙනි අත්දැකීම ලබා ගන්න ඒ සුන්දර අත්දැකීම අනුව දැන් හැඩ ගැහිමින් ඉන්නවා.
හොඳයි, මං එහෙනම් ඔබ දෙදෙනාගෙන්ම අවසාන වශයෙන් දැනගන්නට කැමති, මේක මේ රටවල් දෙකක් යා කරපු නිර්මාණයක්, රටවල් දෙකක කලාකරුවෝ නිර්මාණකරුවෝ එකතු කරපු ප්‍රයෑමයක්, මේ යහළුවෝ චිත්‍රපටය, මෙල්බන් කොළඹ, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව, මේ දෙක එකතු කරපු නිර්මාණයක්. මෙවැනි වූ නිර්මාණ බිහිවීම තුළින් ඔස්ට්‍රේලියාවටත් ශ්‍රී ලංකාවටත් කොයි වගේ ප්‍රතිලාභත් කරලා දෙනවද අපේ ඉදිරි පරපුරට?
මයිතනේ අපි ප්‍රතිලාභ හැටියට මේ ගත්තොත් එම ප්‍රතිලාභය තමයි බුද්ධිමත් වෙච්ච පෞරුෂයක් තියෙන ළමයෙක් බිහි කිරීම. ලංකාවේ ගත්තත් ඒක තමයි රජයක් හෝ යම් කිසි ආයතනයක් කරන්න ඕනේ මෙහෙවර. රටවල් දෙකක දේශයක දෙකක හිටියට අපේ අරමුණු එකයි, ළමයින්ව හැඩගස්සන්න, ළමයින් වෙනුවෙන් කැපවෙන්න. මේක ලොකු ඉවුරු දෙකක් යා කරන යාත්‍රාවක්.
ඔබට මොකද හිතෙන්නේ විනිතක්?
ඔව්, ඇත්තටම අපේ මේ සුදත් කිව්ව දේ මම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මොකද මේකෙදි අපට කොළඹ ආශ්‍රිතව ළමයි නෙවෙයි ඇත්තටම ලංකාවෙන් මේ පුහුණු කරලා ගත්තේ. මොනරාගලනියුත් හැරිලා කිලෝමීටර් 20ක් 30ක් විතර ඈත ප්‍රදේශයකට යනකොට කුකුරම්පල කියලා ඉතාමත්ම දුෂ්කර ගම්මානයක්, ගම්මාන නවය වගේ නමකින් හැඳින්වෙන අන්නේ ග්‍රාමයේ දරුවන් තමයි මේකට පුරුහුරු පුරුදු කරලා ගත්තේ. අපිට හිතාගන්නත් අමාරුයි, ඉතාමත්ම සුපුරුදු නළු නිළියන් විදිහට ඒ අය රඟපාපු විලාසය.
ලංකාවේ ළමයි කී දෙනෙක් සම්බන්ධ වුණාද?
ලංකාවෙන් මං හිතන්නේ මෙහෙන් ගිය දරුවන්ට අමතරව තව ළමයි 20ක් 25ක් විතර ආවා. ඒට ඇරෙන්න ඔය ඇත්ත වශයෙන්ම මොනරාගල කුකුරම්පල ගම්මානෙම ආපු ළමයි හිටියා ඔක්කොම ගත්තොත් එම 30ක් විතර. ඒ ළමයි කොළඹ දැකලා නැහැ තමන්ගේ ඇස් දෙකින් මේනකම්. ඒ ළමයින්ට සපත්තුවත් නැහැ ඉස්කෝලට දාන්න. මං හිතන්නේ ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක් වුණා. ඒගොල්ලෝ දැකලා තිබුණේ නැහැ මේ කොළඹ වගේ ඉස්කෝල.
මං හිතන්නේ ඒක මේ කාටත් අත්දැකීමක්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් විදිහට මෙහි සිටින අපටත් විශේෂිත අත්දැකීමක්. එතකොට ලංකාවෙන් ඉඳන් මේ චිත්‍රපටයේ නරඹන අයට ඒගොල්ලන්ටත් විශේෂිත අත්දැකීමක්. මෙහෙන් ගිය දරුවෝ සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේ මේගොල්ලෝ කවදාවත් තිරයකින් දකින්නට බලාපොරොත්තු නොවුණු ලංකාවේ සිටින පිරිසක් ඔබ දෙපළ අරගෙන ඇවිල්ලා හිටියා මේ දර්ශන තලයට. මේක විශේෂිත වූ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාවට සම්බන්ධ වුණු මෙල්බන් පුරයට සපමිනි, අපේ සිනමා අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතා, ඒ වගේම අපේ ආදරණීය කලාකාරිනිය මෙල්බන් වල සිටින විනීතා විජේරත්න, ඔබ දෙපළටම ස්තුති. ඒ වගේම ඔබ දෙපළගේ නිර්මාණ දායකත්වයෙන් බිහි වුණු යහළුවෝ චිත්‍රපටය ඉදිරියේදීත් අපේ ප්‍රජාවට නරඹන්නට හැකියාව ලැබේවි. තවත් මෙවැනි වූ අර්ථවත් සංවේදී නිර්මාණ කරන්න දෙදෙනාටම හැකියාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති
දිලෘක්ෂි. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපට මේ අවස්ථාව SBS ගුවන් විදුලියෙන් ලබා දීම පිළිබඳව.
හොඳයි, අපි එහෙමනම් සමගන්නේ අප අභිමුව සිටින මේ සිනමා වේදියා සුගත දේවප්‍රිය අධ්‍යක්ෂණය කරපු අමෙහාලුවෝ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ඔබට තිළන කරමින් ඔබෙත් අපේත් මතකේ දශක කිහිපයක ඈත අතීතයකට රැගෙන යන්නට සමත් වන ගීතයක්.
ගායනා
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.